මීළඟ ශෝක ප්‍රකාශ කිරීම සඳහා ගරු අජිත් පී පෙරේරා ගරු මණ්ඩලයේ ඔබතුමන්ට
ගරු සභාපතිතුමනි අභාප්‍රාප්ත ගරු කෝසල නුවන් ජයවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අභාප්‍රාප්ත මාවේ සේනාධිරාජා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අභාප්‍රාප්ත ඩොනල් දිසනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අභාප්‍රාප්ත ජේ.ආර්.පී. සූර්යපෙරුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා යන පාර්ලිමේන්තුමල්ලා සිව් දෙනා පිළිබඳව සමග ජන බලවේගයේ ශෝකයත් අපගේ පෞද්ගලික ශෝකයත් මේ අවස්ථාවේදී ප්‍රථමයෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි. කෝසල නුවන් ජයවීර තරුණ මන්ත්‍රීතුමා විප්ලවකාරී දේශපාලන ව්‍යාපාරයක සමාජිකයෙක් ඉඳලා මේ පාර්ලිමේන්තුවට තේරීපත් වෙලා ඉතාම දක්ෂ විදිහට තමන්ගේ වගකීම් ඉටු කරන්නට ආරම්භ කළ ටික දිනකින්ම එතුමා අප අතරින් වෙන් වී ගියා. දක්ෂ තරුණ නායකයෙක් වීමට විශාල විභවයක් තිබුණු උගත් තරුණයෙක්. අපගේ බලවත් හෘදයාංගම ශෝකය ඒ පවුලේ සියලු දෙනා වෙත පිරිනමන්න අවශ්‍යයි. ඒ වගේම ඩොනල්ඩ් දිසානායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මේ රටට විශාල සේවයක් කරපු ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබුණු දේශපාලන ව්‍යාපාරයක සමාජිකයෙක් හැටියට මේ රටට දැවැන්ත සේවයක් ඉටු කරපු විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයට විශාල සේවයක් ඉටු කරපු ඒ වගේම පෞද්ගලිකව විශාල දක්ෂකම් තිබුණු ඒ දක්ෂතා රටේ දියුණුව වෙනුවෙන් කැප කරපු ගරු මන්ත්‍රීතුමෙක් එතුමාගේ පවුලේ සියලු දෙනාටත් මගේ බලවත් වූ ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. ඒ වගේම ජේ.ආර්.පී. සූර්යපෙරුම මැතිතුමා මේ රටේ දේශපාලනය තුළ ඉතා විචිත්‍ර චරිතයක්. 2010-2015 පාර්ලිමේන්තුවේ මාත් සමගම එතුමා මේ සභාවේ කටයුතු කරා. අපි විපක්ෂ මන්ත්‍රීවරුන් හැටියට ඉන්න කාලේ අපිට පිටුපසින් ජාතික ලැස්වීම පත්වෙච්ච පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට එතුමා හැමදාම හිටියා. මම විපක්ෂ එතුමා ආණ්ඩු පක්ෂ හිටියත් අපි නිරතුරුව මුණ ගැහුණා කතා කළා. එතුමා උගතෙක් වියතෙක් එවකට මේ පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය ධූරය දරපු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ රාජකීය විද්‍යාලයේ ගුරුතුමා. ඒ වගේම හිටපු අමාත්‍ය හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ රාජකීය විද්‍යාලයේ ගුරුතුමා. ඒ වගේ මේ රටේ දේශපාලනය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරය හැටියට කීප වතාවක්ම කටයුතු කරමින් ඒ වගේම ඉතා දුෂ්කර ස්ථානවල අත්තනගල්ලේදී ඒ වගේම බටහිර කොළඹදී කැලණියේදී රටේ ප්‍රධාන පෙළේ නායකයන් සමග ජයග්‍රහණේ නොව පක්ෂයේ ගෞරවය වෙනුවෙන් තරඟ කරපු ධෛර්යවන්ත යුගපුරුෂයෙක් හැටියට ජේ.ආර්.පී. සිරප්පෙරුම මැතිතුමා හඳුනන්න පුළුවන්. එතුමා හා සම්බන්ධ විචිත්‍ර වූ කතාවන් අප බොහෝ අසා තිබෙනවා. ඒ වගේම එතුමාගේ පාර්ලිමේන්තු ජීවිතයත් වසර 5කට සීමා වුණත් එතුමා මේ පාර්ලිමේන්තුව තුළ තමන්ගේ විචිත්‍ර ජීවිත අත්දැකීම් අනුව වැදගත් වූ මාතෘකාවන් පිළිබඳව එතුමා සතු වූ දැනුම් සම්භාරයත් ඒ ඉතිහාසය පිළිබඳ එතුමාගේ වූ සුවිශේෂ විශ්ලේෂණයක් අනුව මේ සභාවේ කරුණු ගෙනහැර දැක්වා. එතුමා මේ රටේ දේශපාලන ඉතිහාසය එතුමාගේ පාර්ලිමේන්තුව තුළ වගේම පාර්ලිමේන්තුවෙන් පිටතත් දශක 5කට වැඩි දේශපාලන ඉතිහාසය තුළ මේ රටේ අනිවාර්යයෙන්ම කියවෙන නමක් බවට පත් වුණා. ඒ නිසා ජේ.ආර්.පී. සූර්යපෙරුම මැතිතුමාගේ පවුලේ සමාජිකයන් සියලු දෙනාටත් අපගේ බලවත් වූ ශෝකය ප්‍රකාශ කරන්න කැමතියි. මම විශේෂයෙන්ම කැමතියි මම පෞද්ගලිකව ඇසුරු කරපු දේශපාලනිකව බොහෝ කටයුතු එක්ව කරපු අභාප්‍රාප්ත මාවේ සේනාධිරාජා මැතිතුමා ගැන කරුණු කීපයක් විශේෂයෙන් සඳහන් කරන්න. මාවේ සේනාධිරාජා මැතිතුමා 1966 දී ද්‍රවිඩ විමුක්ති සංවිධානය සමග දේශපාලනයට ආවේ. ඉන් පස්සේ 1999 දී එතුමා පාර්ලිමේන්තු මැතිවරණ තරඟ කළා. ඉන් පසුව දෙමළ ජාතික සන්ධානය හා ඉලංගේ තමිල් අරසු පක්ෂයේ නායකත්ව දෙට පත් වුණා. දෙදස් එකේ සිට දෙදස් විසිහතර දක්වා අකණ්ඩව මේ පාර්ලිමේන්තුව නියෝජනය කරා. එතුමා කිසි ලෙසක අපට අමතක කරන්න බැරි දේහ පෞරුෂයෙන් සුවිශේෂ පුද්ගලෙක්, ඕනම තැනක කැපිපෙනුණා. ඒ වගේම ජාති ආගම් භේදයක් නැතුව මුළු රට ගැනම හිතපු, බෙදුම්වාදය ප්‍රතික්ෂේප කරපු, ශ්‍රී ලාංකිකත්වය පිළිබඳ අගය කරපු නායකයෙක් වශයෙන් එතුමා අපිට මතක් කරන්න පුළුවන්. එතුමා දේශපාලනය කළේ ජීවිතය හා මරණය සමග සටනක් තිබේදී. එක පැත්තකින් ත්‍රස්තවාදී සංවිධාන, එක පැත්තෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය අතර දෝලණය වන සමාජ වටපිටාවක් තුළ ඒ දුෂ්කර කාලේ තමන් නියෝජනය කරන ජනතාව ආරක්ෂාව කරගන්නත්, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරීත්වයටත් එතුමා දක්වපු ඒ දායකත්වය අමතක කරන්න පුළුවන් කමක් නැහැ. මට මතකයි 2017-2018 වසරවල මෙරටේ විදුලිය 100%ක් හැම ගෙදරකටම ලබා දීම සඳහා වූ අඳුර දුර්ලමු කියන වැඩසටහන විදුලි බල අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙන වෙලාවේ මට පැවරුණා රටේ සෑම දිස්ත්‍රික්කයකටම ගිහිල්ලා ඒ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරීවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, දිසාපතිවරුන් මුණගැහිලා හැම නිවසකටම ඉඩමේ අයිතිය කාට තිබුණත්, ඒ වෙනකොට රැහන් පද්ධතිය ඇදලා තිබුණත් නැතත්, ගේ වයරින් කරන්න සල්ලි තිබුණත් නැතත්, මෙරටේ සෑම නිවසකටම විදුලිය ලබා දීම තහවුරු කිරීම සඳහා වූ සුවිශේෂ වැඩපිළිවෙලක් යහපාලන රජයෙන් අපි දියත් කරා. මම විශේෂයෙන් මතක් කරන්න රංජිත් සීමල්ලා පිටියේ අපේ ඇමතුමා, මොකද මුළු රටටම විදුලිය දුන්නා කිව්වට හැම ගමකම විදුලිය නැති පවුල් 10ක් 15ක් හිටියා. විශේෂයෙන්ම උතුරේ නැගෙනහිර, විශේෂයෙන්ම මඩකලපුව දිස්ත්‍රික්කයේ, අම්පාර දිස්ත්‍රික්කයේ ගම්මාන පිටින් විදුලිය තිබුණේ. එවකට මඩකලපුව දිස්ත්‍රික්කයේ විදුලිය තිබුණේ 35%ක් පමණ. 100%ක් විදුලිය සැපයුවා කියලා වාර්තාවල තිබුණත්, මා නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්ක වගේ දිස්ත්‍රික්කවලත් හුදකලා නිවෙස්වලට, නිවාස දෙකකට තුනකට රැහන් පද්ධති ජාතික පද්ධති සමග සම්බන්ධ කරන්න යන අධික වියදම නිසා විදුලිය ලබා ගැනීම නොහැකි වුණා. ඒ අවස්ථාවේදී අපි ලංකාව පුරාම ගිහිල්ලා ග්‍රාම සේවකවරුන් සම්බන්ධ කරගෙන ගෙවල් වයරින් කරන්න යන මුදල වසර 6කින් වාරික වශයෙන් ගෙවන්නත්, ඒ වගේම මුළු ඒ ප්‍රධාන පද්ධතියට සම්බන්ධ කරන රැහන් සඳහා කිසිදු අය කිරීමක් නොකරන්නත් කියන සුවිශේෂ ප්‍රතිපත්ති අනුගමනය කළා. ඉඩම් අයිතිය පිළිබඳ සම්පූර්ණ නොතකා හැරියා. ඒ හරහා අපිට පුළුවන්කම ලැබුණා වතුකරේ ජනතාවට, ඒ වගේම ඈත දුෂ්කර ප්‍රදේශවල ජනතාවට දුලබල දෙන්න. ඒ අවස්ථාවේදී උතුරේ මේ විදුලිය ලබා දීම පිළිබඳ ප්‍රශ්නේ මතුවෙච්ච වෙලාවේ ඇතම් නායකයන් කියා සිටියා අපිට මේකට සම්බන්ධ වෙන්න බෑ, මොකද මේ ගේ වයරින් කරන්න යන මුදල ආපහු ගන්නවා, අපි යුද්ධයෙන් බැටකාපු පිරිසක්, අපිට මේ මුදල් ගෙවීමට නොහැකි, දෙනව නම් නිකම්ම දෙන්න, නැත්නම් අපිට එපා කිය. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. අතවසේම අතිශය සහනදායි දීමනාවක්. අපි පාවිච්චි කරන්නේ විදුලි බල මණ්ඩලයේ සතු මුදල්, විශේෂයෙන් ආධාර ලබා ගැනීමක් කළේ නැහැ. ඒ සඳහා බිලියන 6ක් 7ක් වගේ ප්‍රමාණයක් අපිට වැය වෙනවා. නමුත් මේ මුදල් ආපහු ලබා ගත යුතුයි. ඒ අවස්ථාවේදී මම මාවේ සේනාධිපති මැතිතුමා පෞද්ගලිකව මුණගැහිලා කතා කරලා එතුමාට පැහැදිලි කරා, එතුමාගේ පක්ෂයේ බිම් මට්ටමේ නායකයන්ව දැනුවත් කරන්න කියලා, මේක වැදගත්කම නැවත මෙහෙම ව්‍යාපෘතියක් නොවන බව, ඒ වෙනකොටත් යුද්ධය අවසන් වෙලා වසර 7ක් 8ක් ගත වෙලා නැවත වරක් සියල්ල නොමිලේ ලැබෙන අවස්ථාවක් නැති බව. ඒ අවස්ථාවේදී මාවේ සේනාධිපති මැතිතුමා මාත් එක්ක සෑහෙන වෙලාවක් කතා කරලා මාතුල විශ්වාසය ඇති කරා බිම් මට්ටමේ එතුමාගේ පක්ෂයේ ක්‍රියාකාරිකයන් සහ විශේෂයෙන්ම අනිකුත් පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා දැනුමත් කරලා මේ ව්‍යාපෘතිය යාපරේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කරනවා කියලා. මම එතුමාට වග කියන්නේ, මම එතුමාට කිව්වා යම් හේකින් ඔබගේ ප්‍රදේශයේ ජනතාවට මේ වාරික ගෙවා ගන්න බැරි වුණොත්, රුපියල් 500ක් 600ක් වගේ වාරිකයක් එන්නේ, ගෙවා ගන්න බැරි වුණොත් අපි විශේෂ යෝජනාවක් සම්මත කරලා ඒක විසඳලා දෙන්නම්, මුළු රටටම එකලස ක්‍රියාත්මක වෙන ව්‍යාපෘතියක් උතුරට විතරක් විශේෂයක් කරන්න බැහැ කියලා. එතුමා ඒ වචනේ බාරගත්තා. 100%ක් උතුරේ හැම නිවසකටම විදුලිය දීලා අවසන් කළා. ඊට වසර කීපයකට පස්සේ මට එතුමා දවසක් මුණ ගැහිලා මේ පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා, අජිත් එදා ඔබ කියපු දේ මම 100% විශ්වාස කරේ නැහැ නමුත් ඔබ ඔබ සම ඔබට මට බැහැයි කියන බැරි නිසා මං එකඟ වුණා නමුත් අද මම සතුටුයි උතුරේ හැම නිවසකටම විදුලිය තිබෙනවා ඒ වගේම හැම කෙනාම ටික ටික මේ වාරික ගෙවලා අවසන් කරා ඒක ලොකු සතුටට කරුණක් බොහොම ස්තුතියි 100% සත්‍ය වශයෙන්ම ලබා දීම ගැන ඒ වගේම එතුමා සිරකරු අයිතිවාසිකම් ගැන යුක්ති සාධාරණ ගැන කතා කරා දිගින් දිගටම චෝදනා නැතුව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ උතුරේ වගේම රට පුරාම ද්‍රවිඩ ජනතාව රඳවාගෙන සිටීම ගැන දිගින් දිගට එතුමා සටන් කරා මේ පාර්ලිමේන්තුවේ එතුමා කතා කරන හැම වෙලාවකම මේ යුක්තිය පසඳලියම් පිළිබඳ කාරණය පළමු කාරණයක් වශයෙන් සැලකුවා පාර්ලිමේන්තුවෙන් එළිය සාකච්ඡා කරන හැම වෙලාවකම නඩු පවරන්නේ නැතුව සාක්ෂි නැතුව ත්‍රස්තවාදයේ වැළැක්වීම පනත යටතේ රඳවාගෙන සිටීම පිළිබඳව එතුමා කතා කරා ඒ යුක්තිය ඉටු වී තු බව කිව්වා ගරු සභාපතිතුමනි අත වශයෙන්ම මෙවැනි ශ්‍රේෂ්ඨ නායකයන්ගේ වැදගත්කම මතක් වෙන්නේ අද අපිට සිටින නායකයන් ගැන හිතනකොට මොකද කාරණේ මේ දැන් අද අපිට මේ ශෝක යෝජනාව සම්මත කරන වෙලාවේ අත වශයෙන්ම අද සභා ගැබේ ඒ පෞලි සමාජිකයන් මේ මොහොතේ නැහැ ඒ නිසා මම විශේෂයෙන්ම කියන්න ඕනේ අනුරාධපුර දිසාධිකරණේ අනුරාධපුර මහාධිකරණේ HC 69 2018 කියන නඩුවේදී මේ අවුරුද්දේ කියන්නේ 2025 පස්වෙනි මාසේ දෙවෙනිදා ධනේ සංග්‍රහ යටතේ 386 වෙනි වගන්තියේ යටතේ වරදකරු කරන ලද අතුල සේනරත්න නැමැති අය ඌට තිබුණා මේ මහාධිකරණයේ වරදකරු කරපු ඒ කියන්නේ මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවසම් මෙතිනි විසින් වරදකරු කරපු චෝදනාවට අමතරව තවත් මහේස්ත්‍රාත් අධිකරණයේත් මහාධිකරණයේ අධිචෝදනත් තවත් 20කට වැඩි ප්‍රමාණයක් තියෙනවා ඔහුව වරදකරු කරේ 2025 5/2 2025 5/12 වෙනිදා වෙසක් පොය දවසේ වර්තමාන ජනාධිපතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමා ජනාධිපති සමාවක් ලබා දීලා තියෙනවා. ඉතාම වරපතලයි සිර දඬුවම් ලැබූ තැනැත්තෙකුට. දඩ ගැනීමට තැනැත්තෙකුට. ගරු සභාපතිතුමනි මෙවැනි යුක්තිය ඉටු විය යුතු තැන්වල අයුක්තිය ඉටුවන බරපතල අපරාධකරුවන්ට තව නඩු තියෙන අපරාධකරුවන්ට මේ ජනාධිපති සමාව ලැබෙන යුතුයක් අද ඇති වෙලා තියෙනවා. ජනාධිපති සමාව ලබා දීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති මූලික ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ දැන්ට නඩු කීපයකම කටයුතු කරා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට වන්දි ගෙවන්නත් නියම කරා. ඒ පාඩම් ඉගෙන ගන්න නැතුව අද මේව සිද්ධ වෙනවා. අන්න එවැනි අවස්ථාවක තමයි මාවේ සෙනරාදා මැතිතුමා වැනි යුක්තිය පසඳලීම පිළිබඳව උනන්දු වෙච්ච හැම වෙලාවෙම සාධාරණ යුක්තිය ජාති ආගම් ભેදයක් නැතුව ඉටු විය යුතු නායකයන්ගේ ඉටු විය යුතු බව ප්‍රකාශ කරපු ඒ වගේම කියන වචනය එලෙසම හසුරවපු ඒ අනුව ජීවත් වෙච්ච නායකයෙකු වැදගත්කම් එදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති සමාව අයුතු විදිහට පාවිච්චි කරනකොට ඒකට විරුද්ධ වෙච්ච නායකයෝ අද ඒ විදිහටම ඒ ජනාධිපති සමාව දීමේ බලය පාවිච්චි කිරීම අතිශයින් කනගාටුදායකයි ඒ නිසා මාවේ සෙනරජද මැතිතුමා වැනි යුක්තිය වෙනුවෙන් පිණි සිටපු නායකයන් තව තව බිහි වේවා කියලා පතමින් මම නතර වෙනවා බොහොම ස්තුතියි
ස්තුතිය ඔබතුමන්ට